കരുകാവീന്ദ്രൻ കൊടിസ്വാമൻ കൊടിസ്വരം മുജിബറാവും നമ്മ മിതൻ വെനസ്കലദാല
സഭയ്ക്ക്
ഗരു മുജിബറാവുമൻ മന്ത്രിതുമ ഗരു മുജിബറാവുമൻ മന്ത്രിതുമ വിനാഡി 10 കാലയക് തിയനോ
സൂതി ഗരു സഭാപതിനി തുമിയനി വിശേഷയൻമ അദ അലുത് ആണ്ടുവക് പത്വല അലുത് ജനവരമക് എക്ക ഇന്ദ അപി ശുഭപ്രാർത്ഥന കരണോ ഈ ജനാധിപത്യതുമ ഏതുലു ഈ അലുത് ആണ്ടുവട ഈ ലബാഗത്ത ജനവരമത് എക്കത് මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ දේශපාලන වෙනස කරන්න තමුන්නාසලට හැකියාව ලැබේවා කියලා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. තුන්වැනි වතාවටත් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න මේ අවස්ථාව ලබා දීම ගැන. ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුව තුල ඊයේ පෙරේදා ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ මේ රාජාසන කතාව තුලදී තමුන්නාසලගේ පැත්තෙන් උත් අපේ පැත්තෙන් උත් මතුවෙච්ච කාරණාව තමයි අපි මේ ජාතිවාදය ආගම්වාදය ඒ වගේම මේ රටේ ඉන්න මේ ජන කොටස් අතර තිබෙන බෙදීම් ඒවා ඉවර කරලා අලුත් ගමනකට අපි යන්න ඕනේ කියන එක මම හිතනවා මම විශ්වාස කරන දේ තමයි විශේෂයෙන්ම අවුරුදු 2000න් පස්සේ අවුරුදු 76ක් ගිහිල්ලත් මේ පාර්ලිමේන්තුව තුල අපි තවම ඒක කතා කිරීමට සිදුවීම ගැන මම කනගාටු වෙනවා මොකද අපි රටක් හැටියට ගත්තම අපි තවම ඉන්නේ ප්‍රාථමික අවධියේ ඒ ප්‍රාථමික අවධියේ ඉන්න හින්දා තමයි අපි තවම ජාතිවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කළ යුතුයි ඒක පිළිබඳව නොයෙකුත් අදහස් වාද විවාද අපි කරගෙන ඉන්නේ මොකද අපි අපෝසත් වෙලා තිබෙනවා 1948 නිදහස ලැබුවයන් පස්සේ අපි රටක් හැටියට ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගොඩනගාගෙන ඉස්සරහට යන්න අපිට බැරි වෙලා තිබුණා ඒ බැරි වීම උඩම තමයි අපිට අවුරුදු 35ක යුද්ධයකට මුහුණ දීලා ඒ යුද්ධය අරහා විශාල ලෙස අපේ සම්පත් ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් ඒ සියලු කරුණු කාරණාවලට අපිට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. නමුත් අපි දැක්කා අපේ අසල්වැසි ඉන්දියාව වගේ රටවල් ඒ වගේම මැලේසියාව සිංගප්පූරුව වගේ රටවල් වලට පුළුවන්කම ලැබුණා. විවිධ ජන කොටස් ජීවත් වෙන ඒ රටවල් වල ඒ විවිධත්වයන් එකතු කරගෙන ඒ විවිධත්වයන්ට ගරු කරමින් ඒ විවිධත්වයන් Tamanට බාධාවක් නොකර ඒ සියලු ඥාන කොටස් එකතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම ලැබුණේ ඉන්න අපේ මේ දකුණු ආසියාවේ තිබෙන රටවල් හොඟා දුරට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි තවම අවුරුදු 76ක් තිස්සේ මේක කතා කර කර ඉන්නවා. මේක කතා කර කර ඉන්න අපිට සිද්ධ වුණේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුල ඉන්න මම කියන සියලුම දේශපාලන පක්ෂ මේ ප්‍රශ්නය සම්බන්ධව අඩු වැඩි වශයෙන් වගකීම බාර ගන්න ඕනේ. මොකද අපිට ඒ පක්ෂ හැම එක්කෙනාම මේ එක්සත්කම හැදෙනකොට බාධා කරලා තිබෙනවා එක්සත්කම හදනකොට උත්සාහ කරනකොට නොයෙකුත් ජාතිවාදී ආගම්වාදී අදහස් ඉස්සරහට ගෙනල්ලා බෙදීම් ඇති කරලා මේ රටේ ඒ එක්සත්කම හදන්න දුන්නේ නැහැ. ඒ හින්දා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දේශපාලන පක්ෂයක්ම මේ සම්බන්ධව අඩු වැඩි වශයෙන් Taman මේ රටේ ජනතාව එකතු කර ගැනීමට එරෙහිව ඉතිහාසයේ පුරාම පෙනී ඉඳලා තිබෙනවා. එද අපි අද ඉතිහාසයේ පැත්තකට දාලා අපි ඉස්සරහට යන එක ගැන අපි කතා කරනවා. මම හිතනවා ඒක ධනාත්මක පැත්තක් හොඳ පැත්තක්. ඒ වගේම තමුන්නාන්සලාගේ ආණ්ඩුවට මේ ලැබිලා තියෙන ජනවරම ඉස්සරහට ගෙන යන්න පුළුවන් ඒ ජාතිකත්වය ඒ වගේම ජාතීන්ගේ තිබෙන විවිධත්වය එකතු කරගෙන ඒ එක්සත්කම හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් ජනවරමක් තමුන්නාන්සලට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැදගත්ම දේ. අපිට විවිධත්වය තුළ එක්සත්කම හදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ විවිධත්වය තුළ එක්සත්කම හදා ගන්න බැරි වුණොත් තමයි අපි ගැටුම් ඒ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ හින්දා අපි මේ විවිධත්වයට ගරු කරන විවිධත්වය පිළිගන්න සමාජ පරිවර්තනයකට අපි යන්න අපි ලෑස්ති වෙන්න ඕනේ කියන එක තමයි මම මේ ආණ්ඩුවට මම ඉල්ලා සිටින්නේ. ඒ හින්දා ආණ්ඩුවට මේ ලැබිලා තියෙන මේ ජනවරම එක පැත්තකින් අපි ජාතිවාදය පරාජය කරන එක ආගම්වාදය පරාජය කරන ගමන්ම රට තුල තිබෙන විවිධත්වය ඒ විවිධත්වය යටපත් නොකර ඒ විවිධත්වය පිළිගෙන විවිධත්වය තේරුම් අරගෙන අනිකුත් සියලු දෙනාම ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් ඒ විවිධත්වය එකතු කරගෙන යන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. ඒක තුල තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි ඉතිහාසයේ පුරාම අපි බැලුවොත් එහෙම අපේ ආර්ථික ගැටලු, ආර්ථික ප්‍රශ්න, ආර්ථික වශයෙන් අපි වැටලා තියෙන ප්‍රපාතයන් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න නම් අපි ඉස්සෙල්ලාම ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා ඒ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන විවිධ ජනකොටස් තුළ විවිධත්වය තුළ අපි එක්සත්කම හදා ගැනීම ඉතාම වැදගත් කියන එක මම මේ සභාවට අවධාරණය කරන්න කැමතියි. මොකද අපිට අසල්වැසි ඉන්දියාව වගේ රටවල් මෝඩි වගේ අන්ත ජාතිවාදී ආගම්වාදී අය බලයට ඇවිල්ලත් තවම ඉන්දියාව එදා නේරුලා ගාන්ධිලා දාපු ඒ අඩිතාලම උඩ තවම ඉන්දියාවට පුළුවන් වෙලා තිබෙනවා ඒ බෙදීම් නවත්තගෙන තවම එකට ඉන්න. ඒ වගේම තමයි සිංගප්පූරුව වගේ රටවල්. ඒ වගේම තමයි මැලේසියාව වගේ රටවල්. විවිධ ජනකොටස් ඉන්නවා, විවිධ භාෂාවල් කතා කරනවා. ඒ සියලු දේවල් එකතු කරගෙන එදා මහතිර් මොහමඩ්ලට පුළුවන්කම ලැබුණා. ඒ වගේම සිංගප්පූරුවේ මෙලීකුවන් වලට පුළුවන්කම ලැබුණා. ඒ විවිධත්වය තුළ එක්සත්කම හදාගෙන මේ ඒ රටවල් ඉදිරියට ගේන්න. ඒ හිත මම හිතනවා තමුන්නාන්සලට රට පුරාම ඒ ලැබිලා තියෙන ජනවර්ම ඒ ජනවරම ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒ ජනවරම විවිධත්වය එකතු කරගන්න වෙනුවෙන් පාවිච්චි කරන්න. විවිධත්වය යටපත් නොකර විවිධත්වය අපි යටපත් කරන්න අපි උත්සාහ කරනවා නම් අපි හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය බහුතර මතයට ඉඩ දීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. මම හිතනවා නැවත වතාවක් අපි යන්නේ ආපස්සට කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි අද තමුන්නාන්සලට ඒ ලැබිලා තියෙන මේ ජනවරම මං හිතනවා ඉතාම දුර්ලභ ජනවරමක්. මෙවැනි ජනවරමක් එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට ජනාධිපති මැතිවරණයේදී මෙවැනි ජනවරමක් එතුමියට ලැබුණා ජනාධිපති මැතිවරණයේදී. නමුත් එතුමියට බැරි වුණා ඒ ජනවරමත් එක්ක මේ විවිධත්වයේ තේරුම් අරගෙන මේ රටේ තිබෙන මේ ජනවාර්ගික ගැටලු වලට ජනවාර්ගික ප්‍රශ්නෙට උත්තරයක් ලබා දීලා ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් එතුමියට හදාගන්න බැරි වුණා. ඒ නැවත ඒ ජනවරම අද ජාතික ජනබලවේගයට මේ රටේ ජනතාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි මම කියන්න කැමති විශේෂයෙන්ම මේ නීති ආධිපත්‍ය අපි විපක්ෂය ඇටියටත් අද අපි මේ පත්තලා ඉන්න සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ මතවාදයේ ඉන්න උදවිය තමයි මේ විපක්ෂයේ බහුතරයක් නියෝජනය වෙන්නේ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ලෑස්ති ආණ්ඩුවත් එක්ක මේ රටේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඒ හදන විවිධත්වය තුළ එක්සත්කම හදන ඒ තිබෙන තමුන්නාන්සලගේ වැඩපිළිවෙලත් එක්ක එකට වැඩ කරන්න අපි ලෑස්ති ඒ වෙනුවෙන් අපි සහයෝගය ලබා දෙන්නත් ලෑස්ති කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි මම මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමා කතා කරා විශේෂයෙන්ම නීති ආධිපත්‍ය ගැන.
මේක ඉතාම විනාඩි දෙක කාලයක් තියෙන්නේ.
මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ නීති ආධිපත්‍ය පිළිබඳව. ඒ හින්දා මම අද එතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. එතුමා විශේෂයෙන්ම මේ නීති ආධිපත්‍ය ගැන කතා කරා මැතිවරණ වේදිකාවල් වල එතුමා කතා කරපු නඩු පහක් තිබුණා. ඒ නඩු පහෙන් වැදගත් නඩුවක් තමයි තාජුඩීන්ගේ නඩුව. ඒ තාජුඩීන්ගේ නඩුව සම්බන්ධව එදා එතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොටත් එතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරා ඒ නඩුව ඉස්සරහට ගෙන යන්න බැරි වුණේ ඇයි කියන එක මං හිතන්නේ ජනාධිපතිතුමාත් දන්නවා. ඒ හින්දා මම එතුමාට අද මතක් කරන්න කැමති ඒ තාජුඩීන්ගේ නඩුවේ විශේෂයෙන්ම අපිට ඒ නඩුව ඉස්සරහට ගෙන යන්න බැරි වුණේ ඩයලොග් සමාගම ලබා දුන්නු තොරතුරු ලබා දුන්නේ නැහැ. ඩයලොග් සමාගම අනුර දිසා අනුර මේ හිරපු DID එතුමාගේ අනුර සේනානායක මැතිතුමාගේ ඒ දුරකථනයේ පාවිච්චි කරලා තිබෙන ඒ තිබෙන දුරකථන අංක ලබා දුන්නේ නැහැ. ඊළඟට ආනන්ද සමරසේකර එදා හිටපු අදිසි වෛද්‍ය පරීක්ෂණ නිලධාරියාගේ දුරකථනයේ තිබුණු ඒ වාර්තාවල් ලබා දුන්නේ නැහැ. ඒ හින්දා ඒ වාර්තාවල් ලබා නොදුන්න එදා ඩයලොග් සමාගමේ හිටපු ප්‍රධානි අද හාන්ස් විජේරත්න මැතිතුමා අද විජේසූරිය මැතිතුමාද ජනාධිපතිතුමාගේ උපදේශක වෙලා ඉන්නවා ඩිජිටල් ආර්ථිකයේ සම්බන්ධව. මට තේරෙන්නේ නැහැ මොකද ඒක ජනාධිපතිතුමා දන්නවා. ඒ තාජුඩීන්ගේ ඝාතනය හොයාගන්න බැරි වුණේ විශේෂයෙන් හාන්ස් විජේසූරිය එදා ඩයලොග් එකේ ප්‍රධානියා හැටියට ඒ ලබා දෙන්න ඕන සහයෝගය ඔහු ලබා දුන්නේ නැහැ. ඔහු එදා ඒ ඝාතනයට සැක කරන එදා හිටපු පාලකයන් එක්ක හොඳ සම්බන්ධතාවයක් හාන්ස් විජේසූරියට තිබුණා. ඒකින්ද ඔහු හිතාමතාම තාජුඩීන්ගේ ඝාතනය යටපත් කරන්න ඩයලොග් එකේ සහයෝගය ලබා දුන්නේ නැහැ ගරු සභාපතිතුමනි. එතුමාව ගෙනල්ලා දාලා තියෙනවා ඩිජිටල් ආර්ථිකයේ උපදේශක කියලා. ඊළඟට අද නීතිය හා නාමය අමාත්‍යාංශයේ උපදේශක තනතුරට පත් කරලා තිනවා නිලධාරී. ඒ නිලධාරියා මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ පොලිසිය තුල විශාල දූෂණ අවසන් කරන්න විශාල දූෂණ වලට ලක් වෙච්ච චෝදනා රාශියක් තිබෙන නිලධාරියෙක්ව පත් කරලා තිබෙනවා මේ නීතිය හා සාමය උපදේශක මේ උපදේශකෙක් හැටියට අමාත්‍යාංශය. ඉතින් මම තියෙන ගැටලුව තමයි ඔබතුමාලා හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා නීති ආධිපත්‍ය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු තියාගෙන ඇයි මේ චෝදනාවල් වලට ලක් වෙලා ඉන්න බරපතල චෝදනා තියෙන නිලධාරීන්ව ඔබතුමාලාගේ ආණ්ඩුවේ ඉහළ තනතුර වලට දාගෙන කොහොමද නීති ආධිපත්‍ය හදන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. අවසාන වශයෙන් සභාපතිතුමනි, දැන් මේ අයිලන් පත්‍රයේ තිබෙනවා, මේ අයිලන් පත්‍රයේ මේ දාලා තිබෙනවා සඳුදා අර සංවර්ධන නිලධාරීන්ට පහර දීමේ සිද්ධියේදී ඒ නිලධාරීන් කෙනෙක්ව අල්ලලා බාර දෙනවා පොලිසියට. ඒකෙදි අයිලන් පත්‍රයේ වාර්තා කරනවා ඔහු ඇවිල්ලා හමුදා බුද්ධිංශයේ නිලධාරියෙක් කියලා වාර්තා කරනවා. මම දන්නේ නැහැ මේ පුවත්පත ඇත්තද කියන එක. ඒ හින්දා ඒක බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ හමුදා බුද්ධිංශයේ නිලධාරියෙක් ඔහු ඇවිල්ලා උද්ඝෝෂකයන් අතුරට ඇතුල් වෙලා ඒගොල්ලන්ට කැපීම් මෙහෙම කරලා තිබෙනවා නම් ඔහු හමුදා බුද්ධිංශයේ නිලධාරියෙක් කියලා හඳුනගෙන තියවා කියලා අයිලන් පුවත්පත අද වාර්තා කරලා තිබෙනවා. එහෙමනම් අපිට මතක් වෙනවා පෞගිය කාලේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධවත් හමුදා බුද්ධිංශයට බරපතල චෝදනා තිබුණා. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා හින්දා. ඒ හින්දා මම දන්නේ නැහැ අලුත් ආණ්ඩුවක් හැටියට මේ ඩීප් ස්ටේට් එක තවම අවලංගු කරලා නැද්ද? මේ ඩීප් ස්ටේට් එක තවම විනාශ කරලා නැද්ද කියන ප්‍රශ්නය මම මතු කරමින්, ඒ හින්දා මගේ මේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ගරු එනම් නරින් ජයතිස්ස මන්ත්‍රීතුමා.
මජිවරවන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කතාවට පිළිතුරු දෙන්න සූදානම්. පෞගිය කාලයේදී මේ රටේ ආන්දෝලනයකට තුඩු දුන්නු තාද්දීන් ඝාතනය ඇතුළු සියලු ඝාතන පිළිබඳව විධිමත් පරීක්ෂණ මේ ආණ්ඩුව විසින් සිදු කරනවා. ඒ විමර්ශන කරලා නිසියාකරණ වැඩපවරුම් සිදු කරනවා. ඒ වගේම ඔබතුමා මේ සභාවේ නැති කෙනෙක් පිළිබඳව කතා කරා හාන්ස් විජේසුරි මැතිතුමා සම්බන්ධයෙන්. ඒ යම් තාක්ෂණික හේතුවක් මත ඒ දත්ත ලබා දීම පහුගිය කාලේ ප්‍රමාද වෙලා තිබුණා. නමුත් ඒ දත්තතරතුරු දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම එතුමා ගත්තොත් මේ රජයේ දිජිටල්කරණ ව්‍යාපෘතියට ඒක නායකත්වයේ මෙහෙයවීම කිරීම සඳහා තමන්ගේ තිබුණු වැටුප් වරප්‍රසාද පැත්තක තියලා ඇවිල්ලා කටයුතු කරන සූදානමින් ඉන්නවා. ඒ නිසා මේ පටලවා ගන්න එපා. අපි මේ ආයතන සම්බන්ධීකරණය කරගෙන අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ ඝාතකයන්ට චෝදිතයන්ට සියලු දඬුවම් ලබා දෙන සූදානම්.
ගරු මුද්‍රා මන්ත්‍රීතුමා.
ස්තුතියි මන්ත්‍රීතුමියනි. මේ ගරු ඇමැතිතුමා, මම අදහස් කිව්වේ දැන් ඔබතුමා ඔය කිව්වට විශේෂයෙන්ම හාන්ස් විජේසූරිය මැතිතුමා ඩයලොග් එකේ ප්‍රධානියා ඉන්නකොට ඔබතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල් කැඳවල බලන්න ඩයලොග් සමාගම දුන්නේ නැහැ. අන්තිමට ඒව දෙන්න පෙළඹුණේ ඔබතුමා දන්න ඔබතුමාත් එදා 2015-19 ආණ්ඩුවේ හිටියා. ඔබ ආණ්ඩුවේ නෙමෙයි, ඔබතුමා විපක්ෂයේ වාඩි වෙලා හිටියා. එතකොට ඉවකඩු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි, මංගල සමරවීර මැතිතුමයි, රාජිත සේනාරත්න මැතිතුමයි ඔය ඩයලොග් එකේ ඉන්න ප්‍රධාන නිලධාරියව කැඳවලා කිව්වා මේ වාර්තාවල් දුන්නේ නැත්තම් මේ ලයිසන් එක කැන්සල් කරනවා කියලා. ඊට පස්සේ තමයි එතුමා වාර්තාවල් දුන්නේ. ඒකයි මම මේ කියන්නේ, එතුමා පඩි නැතුව වැඩ කරන්නේ නැති, එතුමා ගෝඨාභය ළඟත් පඩි නැතුව වැඩ කරා. ගෝඨාභයගේ තිරිය ආර්ථික උපදේශක කමිටුවේ. ඒක මෙතනට අදාළ නැහැ. ඔබතුමාලා පරීක්ෂණ කරන එක ගැන අපි විශ්වාස කරනවා. ඒ පරීක්ෂණ වලට සාධාරණත්වයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මම ඔබතුමාට පෙන්වලා දුන්නේ ඔබතුමාලා මෙවැනි නිලධාරින්ව තියාගෙන කොහොමද මේක ඉස්සරහට ගෙන යන්නේ කියන එක විතරයි.